දෙවන පාඩම මාද තෝරගන්න ඔබ වෙනුවෙන් දුකට කියන කවි සීපද කියන පාඩම. මේ පාඩම පිළිබඳව මා විශේෂයෙන් මතක් කරන්න උනේ ආදනි දුවේ ඔබට ලැබෙනවා 10-11 වසරවලදී වාර විභාගවලදීත් එවැගේම අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේත් අවබෝධයේ ප්‍රශ්න ටිකක්. මේ අවබෝධයේ ප්‍රශ්න ලැබෙනකොට සමහර අවස්ථාවක ඔබට ඒක ගද්‍ය පාඩයක් ඔස්සේ ලැබෙන්නට පුළුවන්. සමහර අවුරුදුවල ඒ ඔබට ලැබෙන්නේ පද්‍ය නිර්මාණයක් විදිහට. දැන් අපි මේ පද්‍ය නිර්මාණය හෝ මේ ගද්‍ය කොටස කියවලා ඒක හොඳට තේරුම් අරගෙන අර අවබෝධය කියන ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න ඕනේ. ඒක නිසා අපි මේ අද තෝරා ගන්නා පද්‍ය පන්තිය ගැන මම මුලින්ම ඔබට හඳුන්වන්නම්. අපි දන්නවා අපේ නිර්මාණ සාහිත්‍ය ගැන කතා කරනකොට අපි සාහිත්‍ය කියලා කියන්නේ රමණීය හැඟුම් ගැබ්වෙච්ච රචනාවකට. එතකොට මේකේ ශබ්ද රසයක් අර්ථ රසයක් ගැබ්වෙලා තියෙනවා. ඒ වගේම සාහිත්‍ය නිර්මාණයක ඇති හැඟීම් ඒ නිර්මාණය කරන නිර්මාණකරුවාගේ අත්දැකීමේ ඇසුරෙන් නිර්මාණය වෙන්නට පුළුවන්. සමහර විට ඔහුගේ හිතේ කාල්පනිකව හටගත් සිටිවිල්ලක් ඇසුරෙන් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒක තමයි නිර්මාණ සාහිත්‍යයේදී අප අත්දකින්නේ. වර්තමානයේ අපි හඳුන්වනවා සාහිත්‍ය කියලා මේ ලියන ලද දේවල්. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න අතීතයේ සිටම තිබුණ අපිට සාහිත්‍යයක්. ඒවා සමහර විට අපිට තිබුණේ ශ්‍රව්‍ය මාධ්‍යන් විදිහට විතරයි. කටින් කට එන එහෙමත් නැත්නම් මුඛ පරම්පරාගතව එන. ඔබ දන්නවා ඒවට ජනශ්‍රුති කියලා කිව්වා, ජන කවි කියලා කිව්වා. දැන් එතකොට මේ ජන කවිත් සිව්පද ආකාරයෙන් පසු කාලයේ ලියවුණා. ඒ ලියවිච්ච පද්‍ය නිර්මාණයක් තමයි අද අපි සාකච්ඡාවට ගන්නේ. කොහොම නමුත් 11 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමේ දෙවන පාඩම දුකට කියන කවි සීපද. දැන් දුල පුතාලට මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා නම් පෙළ පොතත් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. මේ පද්‍ය නිර්මාණයේ ලියන්නේ අපි රටේ හිටිය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය දරේ කිව්වොත් මම නිවැරදි මහගම සේකර මහතා. මෙතුමා ගැන කියනකොට අපිට හරි පුදුම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. අර අපි සාමාන්‍යයෙන් කියනවනේ අර ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා. දැන් මෙතුමාගේ චරිතය දිහා බලනකොට ඊට එහා ගිය චරිතයක්. ඒකට හේතුව තමයි එතුමා මේ කවියෙක් විතරක් නෙමෙයි අංශ රාශියකින් සාහිත්‍යයට දායක වෙච්ච ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙක්. ඔහු කෙටි කතාකරුවෙක්. ඔහු නවකතාකරුවෙක්. ඒ වගේම චිත්‍ර ශිල්පියෙක්. පොත් පිටකවර නිර්මාණය කරන කෙනෙක්. චිත්‍රපට තිරකතා රචකයෙක්. ඔබ දන්නවා නවකතාකරුවෙක්. වගේම එතුමාගේ ශ්‍රේෂ්ඨ නවකතාවක් තිබුණා තුම්මං හන්දිය කියලා. ඒ නවකතාව චිත්‍රපටයකට නගපු චිත්‍රපට අධ්‍යක්ෂකවරු ඉදිරියට කටයුතු කළා තියෙනවා. එතකොට දුල පුතාල දකින්නවා මේ එකම එක දෙයකට විතරක් නෙවෙයි එහෙනම් දක්ෂතාවය දක්වලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨ ගණනාවකට දක්ෂතාවයක් දක්වපු කෙනෙක්. එතුමා මේ දුකට කියන කවි සීපද කියන කවි පන්තිය නිර්මාණය කරන්නේ සිව්පද ආකාරයෙන්. අදනේ දුවේ පුතේ අපි සිව්පද කියලා කියන්නේ පද හතරකින් නිර්මාණය වෙච්ච කවි. ඒවා කියනවා සිව්පද. එතකොට දෙපද කවිත් තියෙනවා. අපි අද මේ කතා කරන පාඩමට තියෙන්නේ සිව්පද. එතකොට අපි මේ පද්‍ය පන්තිය සාකච්ඡා කරන්න ඉස්සර වෙලා අපි බලමු මහගමසේකර මහත්මයාගේ ජීවිතය කොහොමද කියලා. එතුමා කොහොමද මේ කලා නිර්මාණ වලට අනුගත වෙන්නේ, එහෙම නැත්නම් බද්ධ වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. ක්‍රිස්තු වර්ෂ 1976 ජනවාරි 14 වෙනිදා තමයි මෙතුමා මිය පරලොව යන්නේ. මේ ඉතා මෑතක අපි කතා කළොත් එතකොට අපි උඟක් කාලයක් ගිහිල්ලා නැහැ එතුමාගේ මේ අභාවයේ වෙලා. එතුමා උපදින්නේ තාම ගම්බද ප්‍රදේශයක, ගම්පා දිස්ත්‍රික්කයේ රදාවාන කියන ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒ උත්පත්ති සිද්ධ වෙලා තියෙන්නේ 1929 පුතේ, අප්‍රේල් මාසේ 7 වෙනිදා 1929. ඉතින් මෙතුමා අර ගැමි පරිසරයේ තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඒක තමයි මෙතුමාගේ ඔය සාහිත්‍ය නිර්මාණවලට ගොඩක් දුරට පාදක වෙලා තියෙන්නේ. මුලින්ම ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ කිරිඳිවැල මිශ්‍ර පාඨශාලාවෙන් ද්විතීක අධ්‍යාපනය ලැබනවා. මේ අධ්‍යාපනය නිමා කරලා එතුමා ගුරුවරුන් වෙනුවෙන් තිබුණු චිත්‍රකර්ම විභාගයක් තිබිලා තියෙනවා කාලේ. ඒ චිත්‍ර විභාගයෙන් සමත් වෙලා නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වෙලා ගුරු පුහුණුව ලබාගෙන තියෙනවා. පළමු රැකියාව විදිහට එතුමා තෝරගන්නේ ගුරු වෘත්තිය. රාජගිරිය හේවා විතරණ විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයා බවට තමයි මෙතුමා මුලින්මපත් වෙන්නේ. ඊට පස්සේ මේ ගුරු වෘත්තියෙන් සමුගන්නවා. සමුගෙන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකෙක් විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ එතුමා ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වෙනවා. නිබන්ධ සම්පාදකෙක් විදිහට අනතුරුව රජයේ ලලිත කලායතනයේ විදුහල්පති වෙනවා. පසු කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධාන අධ්‍යාපන නිලධාරිය අවසෙන්ද පත් වෙනවා. එතන අපිට පේනවා මේ චරිතය තුළ පුංචි තැනකින් පටන්ගෙන තම කටුක විදිහට අධ්‍යාපන ධාරාව ලබාගෙන ඇවිල්ලා ටික ටික පියවරෙන් පියවරට ඉදිරියට ගිය පුද්ගලෙක් විදිහට තමයි මහගමසේකර මහත්මයාගේ චරිතය අපි දකින්නේ. එතන මෙතුමා ලියපු මුල්ම කාව්‍ය කෘතිය තමයි පුතේ ව්‍යංගා කියලා 1960 ලියපු කාව්‍ය සංග්‍රහය. මේ ව්‍යංගා ලිව්වේ එතුමා විතරක් නෙමෙයි, එතුමාත් එක්ක මේ නිර්මාණයට දායක වෙනවා කේ ජයතිලක මහත්මයයි. දෙන්නා එකතු වෙලා තමයි මේ පළවෙනි නිර්මාණයේ කාව්‍ය සංග්‍රහය කරන්නේ. එතකොට ඊට අමතරව ඉතාමත්ම වැදගත් හරවත් නවකතා කිටි කතා රාශියක් අපි සමාජයට දායක කරලා තියෙනවා. එතුමාගේ වැදගත්ම කාව්‍ය තමයි දූල පුතල දැනගන්නට ප්‍රබුද්ධ කියලා තියෙන කාව්‍ය සංග්‍රහයක්. ඒකත් හරිම වැදගත්. එතකොට අද අපේ සාකච්ඡාවට භාජනය වෙන්නේ පුතේ මේ ඔබේ පාඩමේ තියෙන මේ දුකට කියන කවි සීපද පන්ති එතුමා ලියපු. එතකොට මේක ලියන්නේ, මේකට තේමාව කරගන්නේ ගැමි සමාජයක ගොඩනැගුණු නෑනා මස්සිනා කියන ප්‍රේම සම්බන්ධතාවක්. දැන් මම මේක මුලින්ම හඳුන්වන්නට උනේ අදින් දුවේ පුතේ, එදා අපේ ගැමි සමාජයේ බොහෝ දුරට ඔය නෑනා සහ මස්සිනා අතර විවාහ තිබිලා තියෙනවා. ද වර්තමානයේ නම් අපි ඒක මේ පිළිගන්නේ නැහැ. මොකද අර ඒක ලේ නෑකම හොඳ නැහැ කියන මතය තමයි දැනට ඉන්නේ. නමුත් ඒක වෛද්‍ය විද්‍යානුකූල දැන් වර්තමානයේ කියනවා. නමුත් එදා විශේෂයෙන්ම නෑනා මස්සිනා විවාහය තමයි අපේ ගැමි සමාජයේ සිද්ධ වුණේ. ඒතර එදා හටගත්ත ඌ ඒ ප්‍රේමය, මේ නෑනා මස්සිනා අතර හටගත්ත ඌ ප්‍රේමය ඉතාම අලංකාර විදිහට මේ නෑනා මස්සිනා අතර මේ ඇතිවෙච්ච ප්‍රේමය චිත්‍රණය කරන්නට කවියෙන් යෝග්‍ය කාව්‍යෝක්ති රාශියක් යොදාගෙන මේ පද්‍ය පන්තිය නිර්මාණ කරලා තියෙන ආකාරය අපිට හඳුන්වා ගන්නට පුළුවන්. ඒතර ඒවා විශේෂයෙන්ම ගැමි ව්‍යවහාරයට අනුකූලවයි නිර්මාණය වෙන්නේ. ඒකට විශාල උත්සාහයක් රචකයා දරලා තියෙනවා. ඒකට බලපානවනේ එතුමාගේ උපන් ප්‍රදේශයත්, ගම්මානිකනේ ජීවත් වුනේත්. ඉතින් මෙතෙන්දී අදින් දීපති අපිට වැදගත් වෙනවා අපි කොහොමද මේ තුලින් අවබෝධයේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ කියන එක. මම මුලින්ම ඔයාලත් එක්ක පාඩමට එකතු වෙනකොට මම කල්පනා කළා දැන් මේවා සිව්පදාකෘතියෙන් ලියලා තියෙන්නේ, මේ ගැමි ජනකවි ආරෙන් තමයි මේක ගැයෙන්නේත්. අපි බලමු කොහොමද මේක නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. පිලේ පැදුර හේනට අර ගින එනවා, එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා, රටාවියපු හද දෙක මට සිහි වෙනවා, හිතේ දුකට එතකොට කවි කිය වෙනවා. නැමේ පළවෙනි කවියෙන්ම කියවෙනවා අර හිතේ දුකට මේ කවි කියන්නේ. දැන් කවියාගේ මේ කවි සංකල්පනාවෙම තියෙනවා දුක පිළිබඳව. දැන් මේක ලියනකොට මේ පදපේලි ටික අපි සාකච්ඡා කළොත් දැන් කියන පළවෙනි කියන පිලේ පැදුර හේනට අරගෙන එනවා. මොකද්ද මේ පිල? අද දුවේපුතේ පැරණි අපේ සාම්ප්‍රදායික ගෙවල් වල පුරාණ ගෙවල් ඒවා හදලා තිබුණේ කටු මැටි ගහලා පොල්වතු පිදුරු වහලා. එතකොට පොල්වතු වහපු පිදුරු වහපු මේ ගෙවල් කටු මැටි ගහපු ගෙවල් වල තිබුණ පිල කියලා කොටසක් පටු වේදිකාවක් මිටි පටු වේදිකාවක් ඒක මේ මැටි වලින් හදපු මිටි පටු වේදිකාවක් මේකේ තමයි අර පැදුර එලලා තියෙන්නේ එතට ගෙදර හිමියාට නිදාගන්න ඉඳගන්න තමයි මේ පැදුර එලලා තියෙන්නේ එතකොට මේ පැදුර තමයි අමුත් එක්ක આવුත් ඉඳගන්නත් දෙන්නේ අර මිටි වේදිකාවෙමයි ඒකට අපි පිල කියලා හඳුන්වන්නේ එතකොට කියන පිලේ පැදුර හේනට අරගෙන එනවා දැන් ඒගොල්ලෝ ආර්ථික වශයෙන් ගත්තම පුතේ ඇත්තටම කිසියම් අඩු ආර්ථික මට්ටමක ඉන්න පිරිසක්නේ ගම්මානවල ජීවත් වෙන්නේ. දැන් ඔය අපි නගරවල කතා කරන විදිහට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි. එතකොට ඔය පුටු සැටි ඒවා මොනවත් නැහැනේ මේගොල්ලොන්ට. මේගොල්ලෝ අර කර්කස පරිසරයේ ජීවත් වෙන මිනිස්සු මේ පිලි පැදුර දාලා තමයි මේගොල්ලෝ නිදාගන්නේ සැතපෙන්නේ හැම දෙයකටම මේක යොදාගන්නේ. එතකොට මේකේ තියෙන හරි වැදගත්කමක්. ඊට පස්සේ එයා මොකද කරන්නේ? මේ පැදුර තමයි හැන්දෑවට තමා පැල් රකින්න යනකොට අරගෙන යන්නේ. බලන්න කොච්චර ඒකේ වැදගත්කමක් එතන තියෙනවා දැන් මේ එයා පාවිච්චි කරන පැදුරම තමයි හවස පැලට අරගෙන යන්නේ. ඒ කියන්නේ එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා. දැන් මේ පැදුර ගෙනියලා අර පැලක් තියෙනවනේ හේනේ. ඒ හේනේ පැලේ තියෙන ලීකෝට් වලින් හදපු පොඩි මැස්සක්. මේ මැස්සේ අර පැදුර අතුරුවලා ඒකේ තමයි මෙයා සැතපෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා රටා වියපු අද්දෙක මට සිහි වෙනවා. ඔන්න අපිට යමක් සිහිපත් වෙනවා. මොකද්ද මේ කවියා මේ කියන්නේ? ඔහුට මේ පැදුර වියපු කෙනාගේ අද්දෙක මතක් වෙනවා. දැන් අපිට සුවිශීතිය දැක්කලා මං කියන්නේ මේ නෑනමස්සිනා ප්‍රේම වෘත්තයක් මේකේ කියවෙන්නේ කියලා කිව්වනේ. එහෙනම් මේ පැදුර මෙයාට වියලා තියෙන්නේ දීලා තියෙන්නේ නෑන. එයාගේ අවස්ස නෑන වියපු එක. ආදරණීයවන්තිය දීපු එක. ඔන්න පුතේ මතක තියාගන්න එදා කාලෙත් තරුණ තරුණියන් අතර තෑගි හුවමාරුව තිබිලා තියෙනවා. එහෙනම් අර ලස්සනට වියලා මෝස්තර දාලා රටා දාලා ලස්සන පැදුරක් තෑගි කරලා දෙනවා තමන්ගේ ආදරවන්තයාට ආදරවන්තිය. වන්ට කොච්චර වටිනවද කියලා. එයාගේ ශ්‍රමය කැප කරලා ඉතාම වටිනා නිර්මාණයක් මේ දෙන්නේ කලාත්මක නිර්මාණයක්. පුතේ පසු කාලේ ඕක වෙනස් වෙනවා. පැදුරු භාවිතයේ අයින් වුණාට පස්සේ ඊළඟ යුගයේ මිනිස්සු දින්ට පටන් ගන්නවා මේ කොට්ට උර දැන් ඔය නිදාගන්න තියෙන කොට්ටෙට දාන උරය අපි කොට්ට උරය කියලා කියන්නේ. ඔක කාලෙකදී කොට්ට උර දින්ට පටන් ගන්නවා. ඒකත් පසු කාලෙකදී වෙනස් වෙලා ටිකක් කල් යනකොට ලේන්සු දෙන්ට පටන් ගන්නවා. ලේන්සු හොමාරුව තෑගි විදියට. තරුණිය තරුණයාට ලේන්සුවක් දෙන බලන්ට රටාව අඩුවේගෙන ආපු හැටි. පැදුරෙන් මේ කොට්ට උරේට කොට්ට උරෙන් ලේන්සුවට. අපි වර්තමානයේ තෑගි හුවමාරුවේදී මොනවද හුවමාරු කරගන්නවයි කියන එක අපි මෙතෙන්දි සාකච්ඡා කළ යුතු නෑ. සමහර විට එහෙමත් තෑගි හුවමාරුවක් ඇති දරුවන් අතර ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තයක් අතර. නමුත් මේ වැඩිහිටි අය තමයි මේවට යොමු වෙන්නේ. එතකොට දැන් මේ රටා වියපු අද්දික අර හේනේ පැලේ මේ පැල් රකින මේ තරුණයාට අර මේක තෑගි කරපු තරුණියකගේ අද්දික සිහිපත් වෙනවා. එතකොට එයාට හිතේ දුකට කවි කියවෙනවා. දැන් පළවෙනි කවිය ඔක තමයි මුලින්ම කියන්නේ. තාම අපි මේකේ ප්‍රස්තුතේට ආවේ නැහැ පුතේ. ඔන්න බලන්න දෙවනි කවිය එනකොට අපිට පොඩි වෙනසක් මතුවෙනවා මේ කවිය තුල මොනවද මේ කියන්නේ. ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ ඇඬු කඳුළු මූදට එක් උනාදෝ ළමා ලපටි නෑනා කොයි ගියාදෝ. දෙවනි කවිය තමයි අපිට තියෙන්නේ. දැන් මෙතන මොකක් හරි විරහවක් වෙලා තියෙනවා, වේදනාවක් ඇති වෙලා තියෙනවා. දැන් මේ තරුණිය මේ තරුණයාගෙන් වෙන් වෙලා ගිහිල්ලා තියෙන බවක් මේ කවිය අපි අත්දකිනවා. දැන් මේ පද්‍ය පන්ති තුල තියෙන මෙන්න මෙහෙම එකක්. ඉර පායා ඉර අවරට ගියාදෝ. දැන් අපිට දුකක් හටගත්තාම වේදනාවක් හටගත්තාම කාලේ ගත වෙනවා දැනෙන්නේ නැහෙනි. එළි වෙනවා රෑ වෙනවා දැනෙන්නේ නැහැ. දැන් මෙයා කියනවනේ ඉර පායලා ඉර අවරට ගියාද ඒකවත් එයාට දැනිලා නැහැ. අර ප්‍රේමෙන් හටගත්ත වේදනාවේ ප්‍රබලකම නිසා මේ ගෙවිල යන කාලේ යාට මතක නැහැ. ඉර පායලා ඉර බැහැලා ගියාද ඉර බැහැලා ගිහිල්ලාද. ඒ වගේම රාත්‍රි කාලයත් එහෙමයි. හඳ පායලා හඳ බැහැලා ගියාද මේ කාලේ ගෙවෙන හැටි එයාට දැනෙන්නේ නැහැ මේ වේදනාවත් එක්ක. හදවතේ දැනෙන මේ විරහ වේදනාව තමයි අර වැඩිපුර දැනෙන්නේ. ඊළඟට කියන ඇඬු කඳුළු මූදට එක් වුණාද? දැන් මෙයාගේ වෙන්වීම නිසා මෙයා දුක් වෙනවා. මේ තරුණයා දුක් වෙනවා. එහෙනම් එයා හොර රහසේ අඬලා තියෙනවා. දැන් මෙයා අඬපු කඳුළු ප්‍රමාණය ගැන මේ කියන්නේ අතිශයෝක්තියෙන් කියනවා. මේ කඳුළු ගලලා ඇලට එක් වෙලා ඇලෙන් දොලට ගිහිල්ලා දොලෙන් ගඟට ගිහිල්ලා ගඟෙන් මුහුදටත් ගිහිල්ලා. දැන් මේ අඬපු ප්‍රමාණයනේ මේ කියන්නේ. ඒ කියන්නේ බොහෝසේ දුක් වෙලා අඬලා තියෙනවා. මේ තරුණියගේ වෙන්වීම නිසා. එතකොට එයා කියනවා අන්තිමේ ළමා ලපටි නෑනා කොයි ගියාදෝ. ළමා ලපටි නෑනා. හිරිමල් වයසේ තරුණ කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ එයා මෙයාට තියෙන ආදරේ වැඩිකමට යා මේ ළමා ලපටි කියන වචනේ භාවිත කරනවා. මෙතන යුගල පදයක් තියෙන පුතාල දන්නවා. ළමා ලපටි නෑනා කොහි ගියාද? දැන් මේ යා මේ ප්‍රශ්නාර්ථයක් නගන්නේ. ඇයි කොහෙද ගියේ? දැන් දාලා ගියේ ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි කවියෙන් මෙහෙම කියනවා. ඉගොඩත් බැලිමි ඉගොඩත් නුඹ නැතියා මේ ගොඩත් බැලිමි මේ ගොඩත් නුඹ නැතියා දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතියා සිව්පද කියන මම තනියම පැලේයා වෙනදා මේ ගංගියුරු දෙකේ හමු වෙන දෙන්නා අද නෑ දකින්ට. එගොඩ ගොඩෙත් ඔබ දකින්ට නෑ. මෙගොඩ ගොඩේ ඔබ දකින්ටත් නෑ. ඒ කියන්නේ ඔහුගෙන් වෙන් වෙලා. එතකොට කියනවා දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා. බලන්න මේ දුක කොච්චර කියනද? එගොඩ ගොඩ ගැන මතක් කරනවා. මෙගොඩ ගොඩ ගැන මතක් කරනවා. නැවත යා කියනවා දෙගොඩම නේ. ඒ කියන්නේ මෙයාට දකින්නටම නෑ දැන් මෙයාව. යා කියනවා සිව්පද කියන මම තනියම පැලේයා. ඔහු තනි වෙලා. ප්‍රේමයෙන් හටගත්ත විරහවත් එක්ක මේ තරුණයා තනි වෙලා ඉන්නවා. ඊළඟට කියනවා මෙහෙම. ගොඩ ගොඩේ උලලේනා අඬන්නේ මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ දිගොඩ ගොඩින් කොතැනද නුඹ සිටින්නේ. මෙතන අපිට තියෙන පුංචි සංකේතයක්. දැන් අපි දන්නවා පද්‍ය නිර්මාණයක් කරනකොට කවි නිර්මාණයක් කරනකොට කවියා කාව්‍යෝක්ති විදිහට සංකේත යොදා ගන්නවා. දැන් මෙතන ප්‍රබල සංකේතයක් හම්බ වෙනවා අපිට. අදින දුවේපුතේ මෙතන අපිට හම්බ වෙන සංකේතය තමයි මේ ඒගොඩ ගොඩේ උලලේන හඬන්නේ. දැන් පුතාලා මේ උලලේනා කියනකොට සමහර විට අහලා ඇති. උලලේනා කියලා කියන්නේ විපතක පෙරනිමිත්තක් කියන සත්‍යයක් විදිහට තමයි ගැමි සමාජයේ හඳුන්වන්නේ. දැන් අපේ ගම්වල අපි දන්නවා උලමා, උලලේනා, උලලිහිණියා ඔය වගේ නම් වලින් මේ උලලේනා හඳුන්වනවා. මෙයාගේ තියෙන මහ භයානක හඬක්, මහ වේදනාකාරී ස්වරයෙන් කෑ ගහන්නේ රාත්‍රී කාලේ. රාත්‍රී 12 විතර වෙනකොට කෑ ගහන්නේ. ඒතර මේ විපතක පෙර නිමිත්තක් කියලා දැන් ගැමියෝ විශ්වාස කළා. ගැමියෝ කියනවා ඔය උලලේන අඬන්නේ නම් මොකක් හෝ විපතක් සිද්ධ වෙනවා. දැන් මෙතන විපතක් සිද්ධ වෙලා තියෙනවනේ මේ තරුණයාට. මේ විප්‍රලම්භයක් සිදු වෙලා. ඔබ සමහර විට හිතන්න පුළුවන් දැන් උලලේනා කියන්නේ අසුබ පෙර නිමිත්තක් කියනකොට මරණයේ අසුබ නිමිත්තක් කියනකොට මය මිය ගියාද කියන එක. විතක ඔබට එහෙම හිතෙන්න පුළුවන්. සමහර විට දැන් මේ පද්‍ය පන්ති අපි විග්‍රහ කරගෙන යනකොට අපිට පේනවා ඔහු ඒ මිය ගියා වුණත් ඒක කියන්නේ නැහැ. ඒක දරාගෙන ඒක කියන්න බැරි තරමින් තමයි යත් තාමත් මේ ජීවත් වෙන කෙනෙක් විදිහට තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒක අපිට ඉදිරියේදී හම්බ වෙනවා. ඒතර කියනවා ඉගොඩ ගොඩේ උලලේනා හඬන්නේ මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ. එතකොට අර දුක්මුසු සූරෙන් අර උලලේනා අඬනකොට මෙගොඩ ගොඩේ තවත් දුක්මුසු සූරූපයක්. එයා දුකෙන් තමයි මේ කවි ටික කියන්නේ. එතකොට දෙපැත්තෙම දුක තියෙන්නේ. ඊළඟට කියනවා දෙගොඩ හරිය ගෙවිලා පිනිවැටෙන්නේ. මොනවාද මේ දෙගොඩ හරිය? දෙගොඩ හරිය කියලා කියන්නේ. දෙගොඩ හරිය කියලා කියන්නේ රාත්‍රී කාලයේ තියෙනවා පෙරයම සහ පසුයම කියලා. අදනේ දුවේ පුතේ දැන් හැන්දෑවේ 6 ඉඳලා අපි ගත්තොත් එහෙම රාත්‍රී 11:49 11:59 දක්වා කාලය. අපි කියන පෙරයම කාලය. දැන් ඊට පස්සේ මධ්‍යම රාත්‍රිය එළඹෙන්නේ. අන්න දෙගොඩ හරිය කියලා කියනවා. ඒතොර පසුයම කියලා කියනකොට අර පස්සරු එකේ ඉඳලා නැවත එළිවෙන්න තියෙන පැය ගන්න තමයි අපි පසුයම කියලා කියන්නේ. එතකොට අර දෙගොඩ හරිය කියලා කියන්නේ ওই මධ්‍යම රාත්‍රිය කියන කොටස. එතකොට දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ. හරියට මධ්‍යම රාත්‍රිය පින්න වැටෙනවා. දැන් මෙතන අපිට කියන්න පුළුවන් මේ හසින් වැටෙන පින්න විතරක් නෙවෙයි. මොකද මෙයා පැල ඇතුලේ ඉන්නේ. මෙයාගේ ඇස්සලින් වැටෙන කඳුලුත් පින්න වගේ කවියා මේ තුලින් මෙයා අඬනවා මේ දුක් වෙනවා කියන එක තවදුරටත් සංකේතවත් කරනවා. ඊළඟ කවිය දිහා බැලුවම පිට තවත් කරුණක් පැහැදිලි වෙනවා. මේ බලන්න සීත කරන උඳුවක් මහා දුරුත්තේ සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ. දැන් මේ යාගේ තනිකම කියන්න කෙනෙක් ළඟපාත නැහෙනේ. දැන් එයා තනි කඩව තාමත් ඉන්නේ. එයා කියනවා දැන් මේ සීත කරන උඳුවක් මහා දුරුත්ති. අපි උඳුවක් මාසය කියලා කියන්නේ දෙසැම්බර් මාසෙ. දුරුත්ත කියලා කියන්නේ ජනවාරි මාසෙ. මේ දවස් වලට මේ කාලයට ඉතාම තද සීතලක් දැනෙනවා. එතකොට මෙයාට මේ සීතල ගතට දැනෙනවා. සීතල උහුලන්න මට බැරුවා සත්‍ය. එයා කියනවා සත්‍ය වශයෙන්ම මේ ප්‍රකාශ කරනවා. මේ ගැමි නිර්මාණකරුවා ගැමි ජනතාව තුල පුතේ නිර්ව්‍යාජ බව තිබුණා. ඒගොල්ලෝ හරි අවංකයි. ඇත්ත ඇතිසැටීම ප්‍රකාශ කරනවා. කැලේ මදුරු මැසි කරදර තොර නැති. දැන් එතකොට යාර මේ ශාරීරිකව හදවත ඇතුලේ දුක, කටුක දුක බාහිරවත් දුකනේ තියෙන්නේ. දැන් මැස්සෝ මදුරුවෝ විදිනකොට ඇඟට දැනෙන ඒ වේදනාවක් දැනෙනවා. එතකොට මේක මහා කටුක තත්ත්වයක ජීවත් වෙන්නේ. පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ. අර සීතල දරා ගන්න තියෙන ගින්න තියෙනවා කය සන්තර්පණය කරගන්න. හදවත ඇතුලේ තව ගින්නක් හටගෙන තියෙනවා. ඊළඟට මෙයාගේ මේ කවිය තමයි තාම වැදගත්. මේ කවිපන්තියේ මේ කවිපන්ති අපි විචාරය කරනකොට බී කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට උඹේ කටින් ගීසි පද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට. දැන් මේ පරිසරයේ දකින්න දේවල් බලන්නකො. ඔහුට පේන්නේ මොනවද? මේ මදුමල් පිපිලා තියෙනවා. පුතේ මදුමල් කියලා කියන්නේ ඔය කැලෑවල් වල හේන් වල පිපෙන මල් වර්ගයක්. ඒවා මදුමල් කියලා හඳුන්වන්නේ මේ ගිරිතිල්ල කුලය. ගිරිතිල්ල කුලය කියලා විශේෂත්වන වැල් වර්ගයක්. ඒ ගිරිතිල්ල කුලේ හටගන්නා මල සුදු පාටයි, හරි ලස්සනයි, හරි ප්‍රසන්නයි. දැන් මේ කවියා මේ යොදාගෙන තියෙන උපමාව බලන්නකෝ. ගැලපෙන උපමාවක් නේ අපේ මහගමසේකර මහත්මයා යොදාගෙන තියෙන්නේ. ඇයි දැන් මෙතෙන්ද ගන්න උපමාව කැලේ මලක්මනේ ගන්නෙ? දැන් අපි ගෙදරක පිපෙන මලක් ගත්තොත් එහෙම මේක මෙතෙන්ද ගැලපෙනවද? අන්න බලන්න කවියා යෝග්‍ය උපමා භාවිතා කරන විදිය. උඹේ කරට මල් මාලා ගොතන්නට. දැන් මේ කැලේ මල් මාලා පිපිලා තියෙන මේ මල් ලස්සන වෙලා මේ පරිසර ලස්සන නෙවි. කවිය කියනවා ඒවා පිපිලා තියෙන්නේ උඹේ කරට මල් මාලා හදන්න. අර වෙන් වෙලා ගිය ප්‍රේමවන්තියට මල් මාලා හදන්න තමයි මේවා පිපිලා තියෙන්නේ. දැන් එයා මේක විශ්වාස කරන මේක පිපිලා තියෙන්නේ වෙන හේතුවකට, මේ පරිසර අලංකාර වෙන්න නෙමෙයි. මේ වෙන් වෙලා ගිය අර ප්‍රේමවන්තියට මල් මාලා හදලා පළඳවන්න තමයි මේ මල් පිපිලා තියෙන්නේ. ඊළඟට කියනවා උඹේ කටින් ගීසී පද අහන්නට. දැන් මේ දෙන්න එකතු වෙලා මේ ඉන්න අවස්ථාවල කවි ගීසී පද කියලා තියෙනවා. ඒක එයාට සිහිපත් වෙනවා. එයා කියනවා උඹේ කටින් කියපු ගීත සින්දු අහන්ට තවමත් ගිරව් වෙනවා පෙර පුරුද්දට. දුලපතල දන්නවා ගිරව කියන්නේ ඉතාම ප්‍රියකරු සත්වෙක්, කුරුල්ලෙක්. මේ පක්ෂිය හරි ලස්සනයි. ඒ වගේම මොකද මියුරු හඬකුත් තියෙනවා. අපි ගිරව කියනකොට ගිරව හරි විශේෂත්, කුරුල්ලෙක් විශේෂත් තියෙන්නේ. මොකද එයා මේ හරි හඬකින් ලස්සන මියුරු හඬකින් කෑ ගහනවා වගේම අපිට අතීත ජනකතා පවා තියෙන මේ ගිරවා ගැන ලියවිච්ච. ඒ වගේම සංදේශ සාහිත්‍යය තුනනේ ගිරා සංදේශය කියලත් එක. අර ජනකතාවක් අපිට මේ ජාතක කතාවත් එක තැනක සඳහන් වෙනවා. අර එක ගිරවෙක් කුඹුරකින් වී කරල් කාලා වියට කාලා වී කරලක් ඇදගෙනත් යනවා කියලා. එයා අනුන්ට උදව් කරන්ට යන්නේ අම්මටයි තාත්තටයි තමයි අරගෙන යන්නේ. එතකොට එයා හරි මේ තවත් කෙනෙකුට උදව් කරන කුරුල්ලෙක් විදිහට අපි දකින්නේ. එතකොට මේ ගිරව් එන්නේ මොකටද? අර නෑනා කියන ගී සින්දු අහන්ට, ඒ මියුරු හඬ අහන්ට ගිරවුත් එනවා. එතකොට ගිරවට වඩා මිහිරි හඬක් මේ තරුණයට තිබුණා කියන එක තමයි මේ තරුණයා කියන්නේ.